ඒ දුර්ලභ බව ඊටත් වඩා වැඩි වටිනාකමක් වැඩි දුර්ලභ බවක් එකතු කළා. අපි නිකම්ම නිකම් මිනිස් ජීවිතයක් ලැබුවා නෙවෙයි, බුදු සසුනක් ඇති කාලෙද ලෝතුරා දහමක පහස ලබන්නට පුළුවන් පුණ්‍යම අවධියක උපන් නිසා අපේ ජීවිතේ ඊටත් වඩා වටිනවා, ඊටත් වඩා අපි දුර්ලභයි. මොකද මේ සංසාර ගමනේ ලෝතුරා බුදුපතක් සිද්ධ වෙමින් බොහෝම දුර්ලභයි. ඒ බුදුවරු කල්ප ගානකට පස්සේ ලෝක පහළ වෙනවා. ඒ ලෝතුරා බුදුවරු ලෝක පහළ වෙනකොට අපි සතර අරූපී බඹසලයේ ඉපදිලා හිටිය ඒ කල්ප ගානකින් පස්සේ ලැබෙන මේ දුර්ලභ අවස්ථාවට ලැබෙනවා. තවත් කල්ප ගානක් ගිහිල්ලා ලෝතුරා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා ලෝකයට ධම්මග පහළ කරාවි. ඒ වෙනකොට අපි අසංයතලයේ ඉපදිලා හිටියෝ. ඒත් අපට ඒ බුදුන් දැක් ලැබෙන්නේ. තවත් කල්ප ගානක් ගිහිල්ලා බුදුවරු ලෝකෙ පහළ වෙයි. දඬුවට පහන් දැල්වලා ලෝකෙ ආලෝකමත් කරා. හැබැයි ඒ වෙනකොට අපි පිටසක්වලක ඉපදිලා හිටියෝ, ප්‍රත්‍යන්ත දේශයක ඉපදිලා හිටියෝ. ඒත් ඒ බුදුහාමුදුරුව දැක ගන්න වෙන පදයක් අහගන්න ලැබෙන්නේ නැහැ. තවත් කල්ප ගානක් ගෙවිලා යයි බුදු කෙනෙක් පහළ වෙයි. හැබැයි ඒ වෙනකොට අපි සතර අපාය තැනක නම් ඉපදිලා හිටියෝ. ඒත් ඒ සුමුරු දැක්ම අපට නොලැබී යන. තවත් විටක අපි කල්ප ගානක වැයමින් බුදුවරු ලෝකෙ පහළ වෙනවා. ඒත් ඒ වෙනකොට අපිත් මනුෂ්‍ය ලෝකෙම ඉපදිලා හැබැයි මන්ද බුද්ධික බුදුහාමුදුරුවෝ ගැන දකින්න හිතන්න බලපදයක් අහන්න හිතරන්නේ. ඒත් ඒ සුදුරු දැක්මින් පළක් ප්‍රයෝජනයක් ගන්න ලැබේ. තවත් කාලයක් ගිහිලා ලෝතුරා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙයි. ඒ වෙනකොට අපිත් මනුස්ස ලෝකයේ ඉපදිලා ඉදී. ඒත් අපි විසදුටු කුලයක ඉපදිලා හිටියෝ. ඒත් ඒ සුදුරු අවස්ථාවෙන් පළක් ලැබෙන්නේ. සමහර වෙලාවට අපි සියල්ල සම්පූර්ණව මිනිස් ලෝක උපදිනවා. ඒත් උපදින වෙලාවේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා ඒත් මේ අවස්ථාවකට ලැබෙන්නේ. හැබැයි දැන් අපි ඉපදිලා ඉන්නේ අබුද්ධෝත්පාද කාලයක නෙමෙයි. මිසදුටු කුලවලක් නෙමෙයි. අංග විකල මන්ද බුද්ධික වෙලක් නෙමෙයි. සතර අපායෙත් නෙමෙයි. පිටසක්කලකත් නෙමෙයි. අසඤ්ඤතලෙත් නෙමෙයි. සතර රූපී බ්‍රහ්ම ලෝකයේ තුලත් නෙමෙයි. අපි මිනිස්සාත්ම භාවය ලැබලා තියෙන සුදුරු ඒ බුදු උපතක් ඇති කාලේ. එනිසා අපේ ජීවිතයේ වටිනාකම බොහෝමයි. ඒ ලබාගත් දුර්ලභ ජීවිතයේ තව තවත් වටිනාකම වැඩි කර ගන්නයි ලෞතුරා ධර්ම අපට ලැබෙන්නේ. ජීවිතයක් කියලා කියන්නේ ජීවිතයක වටිනාකම ගොඩනැගෙන්නේ ජීවත් වෙච්ච කාල පරාසය යනු නෙමෙයි. ඒක කෙටි වෙන්න පුළුවන්, දීර්ඝ වෙන්න පුළුවන්. ජීවිතයක වටිනාකම තියෙන්නේ ඒ කෙටි වේවා දීර්ඝ වේවා ඒ ගත කළ කාලය කොහොමද අපි ගෙවා දමන්නේ කියන ප්‍රශ්නයට ලැබෙන උත්තර අන්න. ඒ නිසා අපට මේ ලැබිච්ච පුංචි ජීවිත කාලය තුල අපට පුළුවන්කම තියෙන අපේ ජීවිතයේ වටිනාකම ඉහළම අන්තයක් දක්වා රැගෙන යන්න. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මිනිස්සෙ. එබැවින් දෙවියෝ බ්‍රහ්මයෝ නාගයෝ මේ බුදු ශ්‍රී පාමුල වැටිලා වැඳ නමස්කාර කළා. ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන් අතර, බ්‍රහ්මයන් අතර, නාගයන් අතර, මිනිස්යන් අතර හැම දෙනා අතර අග්‍රත්වයට පත් වෙච්ච නිසා. උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ වැඳ නමස්කාර ලැබුවා. ඒ උන්වහන්සේගේ ජීවිතයේ ඉහළන්තයකට රැගෙන ගිය නිසා. එනිසා අපටත් මේ ආදර්ශය උපදේශ අරගෙන මේ සද්ධර්මය භාවිත කරමින් මේ කෙටි කාලය තුල අපේ ජීවිත තුලත් ලොකු වටිනාකමක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා අපි උත්සාහවත් විය යුතු, වැඩි වැඩියෙන් උත්සාහවත් විය යුතු අවධියයි අපේ ජීවිතවල දැන් උදා වෙලා තියෙන්නේ. ඒ දුර්ලභව ලබාගත් ජීවිතයෙන් දැන් බොහෝ කලක් ගෙවුණා. තම අපට ඉතිරි වෙලා තියෙන බොහෝම අල්ප ස්වල්ප කාලයක් වෙන්න පුළුවන්. නමුත් මේ අල්ප ස්වල්ප කාලය වුණත් ප්‍රමාණවත් අපි ඒ සඳහා හරියට යොදවා ගන්න පුළුවන් පූර්ණ කාලය. ජීවිත කාලයේ බොහෝ කාලයක් අපිට කරගන්න බැරි වෙච්ච දේ මේ කෙටි කාලයක් තුල ඒ වෙනුවෙන් සියල්ල යොදවලා මහන්සි වුණොත් මේ ලබාගත් මිනිස් ජීවිතයේ අර්ථය වඩ වඩා අර්ථවත් කරගන්නට පුළුවන් කම තියෙනවා. මොකද මේ අවස්ථාව අපිට මග හැරුණොත් අහිමි වෙලා ගියොත් ආයි කල්ප ක්‍රියා මේ අවස්ථාව අපට උදා කරගන්න ප්‍රමාද වෙන්න වේවිද කියලා කාටවත් කියන්නේ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රතිඵලයක් උපදවා ගැනීම අපි ලබාගත් මේ මිනිස් ජීවිතය තුළ තියෙන එකම පරමාර්ථයේ අදිෂ්ඨානයේ බවට පත් කරගන්න ඕනේ. එහෙම පත් කරගත්තාම අපිට ඒ පරමාර්ථයේ අදිෂ්ඨානය සඵල කර ගැනීම සඳහා අපි කුමක් කළ යුතුද, උතනින් ආරම්භ කළ යුතුද කියන අදහස නිවැරදි කරගන්න ඕන. අපි උතනින් හරි අල්ලගන්න ගියාට ඒක පළක් වෙන්නේ නෑ. අපේ ගියමනක් තියෙනවා කරුණක ගොඩ ගලවගත්තා වගේ. අන්තිමට බලනකොට එකක්වත් අහු වෙලා නැහැ. ඒ නිසා අපි හැම දෙයකම ජීවිතයේ දිහා බැලුවාම අපි පිළිවෙලකට ආවා. ඒ වගේ මේ ධර්ම මාර්ගයේදී මේ අවස්ථාවේදී අපි අනුපිළිවෙලක් හදා ගන්නවා. ඒ අනුපිළිවෙලේදී අපි තේරුම් ගන්න ඕන කොතනින්ද අපි පටන් ගන්නේ, කොතනින්ද අවසන් කරන්නේ. ඒ සඳහා අපි විමසිලිමත් වෙන කෙනෙකුට අපට පුළුවන් බුද්ධ ශ්‍රාවක පිරිස පිළිබඳව කියවනකොට සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සමූහය සුපටිපන්නයි. එතකොට සුපටිපන්න කියන වචනයෙන් මොකක්ද අර්ථවත් කරන්නේ? ඉන් කියවෙනවා මලා මනාකොට පිළිබඳින බව, නිවැරදි පිළිපැදීමක යුක්ත බව. ඒ වගේම නිවැරදි තැනට, නොවැරදින තැනකට පැමිණි බව ඉන් කියවෙනවා. සතරාපායට නොඇටෙන අවිනිපාත ධම්මෝ. ඒ වගේම නියතෝ සම්බෝධි කරා, නියත වශයෙන් ඒකාන්තයෙන් සම්බෝධි අවබෝධය කරා යන්න නියත බවට පත් වෙච්ච තැන. එතකොට ඒ තැනට පැමිණිච්ච කෙනා ආපස්සට යන්නේ නැහැ කවදාවත් ඉදිරියටමයි යන්නේ. එතකොට ඒ ඍජු ප්‍රතිපදාව හැබැයි ඍජු ප්‍රතිපදාව කුමක්ද කියලා අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්න තේ සුපටිපන්න ජේ සුපටිපන්න තේ මස්මින් ධම්මමිනී ගත. යම් කෙනෙකු රූපාදී ස්කන්ධයන් පිළිබඳව කලකිරීම නොයලීම මිදීම පිණිස පිළිපදිනවා නම් ඔහු සුපටිපන්න. යමෙකු සුපටිපන්නද ඔහු මේ ධර්ම විනී ඊට අසිට. ඒ කියන්නේ අර නියත භාවයට පත් වෙනවා. එතකොට ඒ නියත සම්බෝධි පරායන නියත පරායන සම්බෝධි පරායන වෙන්නේ රූපාදී ස්කන්ධයන්හි කලකිරීම පිණිස විරාගය නිරෝධය පිණිස පිළිපදින කෙනෙක්. එතකොට මේ ටික ඇහුවහම අපට හිතෙන්න පුළුවන් දැන් හරි ලේසි. සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා දෙතිස් කුණපවත්ති නව ජීවිතික වශයෙන් ධාතුමනසිකාරයෙන් ඉරියාපත චතුසම්පජාන්‍ය අනාපාන සති වශයෙන් මේ කය නිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුර වශයෙන් බලන්න. එතකොට දැන් එහෙම බැලුවොත් හරි දැන් රූපේ කලකිරීම රූපාදී ස්කන්ධයන්ගේ කලකිරීම පිණිස වැඩිවීම පිණිස පිළිපදිනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. තව කෙනෙක් එහෙමමයි කියලා මඟ පෙන්වන්නත් පුළුවන්. හැබැයි අපි එතනින් එහෙම තීරණයක් ගත්තොත් ඒක නිවැරදි නෑ. ඒක ඍජු ප්‍රතිපදාව වෙන්නේ නෑ, නිවැරදි ප්‍රතිපදාව වෙන්නේ නෑ, නිවැරදි තැනට පැමිණියා වෙන්නේ නෑ. එතකොට දැන් අපි බලන්නට ඕන මේ කියන තැනට ආව උපත්තනේ විදා විරාගා නිරෝධාය පටිපන්නෝ කියන තැන හිටියොත් ඒකෙන් සුපටිපන්නා. සුපටිපන්නයි කියලා කියන්නේ අස්ථාවරේ පිළිසෙටයි තියි. නාගතුන අන්දක සමෝණයටයි තියි. එතනින් අඩුතරමින්ම කියවෙනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය. සෝතාපන්න මාර්ගය පිළිබඳවයි අවම වශයෙන් මෙතන කියවෙන්නේ. සෝතාපන්න මාර්ගයේ ඉඳලා අරහත් ඵලයේ දක්වා යන ගමන් මගර ඒතුලින් කියවෙන්නේ. දැන් මේ නොවරදින මගට ආපු කෙනෙකුට අපිට අමුතුවෙන් බණ කියන්න දෙයක් නැහැ. එයා පරප්‍රත්‍යයෙන් තොරයිනේ. අනුන්ගෙන් උදව් වුණේ එයා. එයා දන්නව ඉතින් එයාට යන්න. එතකොට දැන් අපි කවුරුවත් මේ සුපටිපන්න ප්‍රතිපදාවට ආවදනාවද කියලා අපි දන්නේ නැහැ. අපි නාවමයි කියලා තීරණය කළොත් දැන් අපිට ඕන සුපටිපන්න ප්‍රතිපදාව. එතකොට මේ කියන සුපටිපන්න ප්‍රතිපදාවට එකපාරට බහින්න බෑ. මෙතනට එන අනුපිළිවෙලක් තියෙනවා. අන්න ඒ අනුපිළිවෙල හොයන්න නැතුව අපිත් දැන් කලකිරීම පිණිස මෙහෙම මෙහෙම භාවනා කරනවා කියලා පටන් ගත්තොත් ඒකනේ වැරදි නේ. බුදු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතනට එන්න ඕන මේ උපස්සනේ විදාය විරාගාය නිරෝධාය කියන වශයෙන් මේ ස්කන්ධයන්ගේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාව බලනවා කියන තැනට එන්න ඕන పూర్ව දැනුමක් పూర్ව නුවණක් ඇතිව. ඒක පුතේ තියුණාට තව කෙනෙක් කියනවට කරන එකක් වෙන්න බෑ. අන්න ඒ තැනට එනකොට අපිට සිද්ධ වෙනවා යම් තැනක දක්ෂ වෙන්න හසල වෙන්න. දැන් අපි රූපය ගැන කලකිරීම පිණිස බලන කෙනා රූපය කියන්නේ මොකක්ද? රූපේ හටගන්නේ කොහොමද? රූපේ නැති වෙන්නේ කොහොමද? නැති කරන මඟ මොකක්ද? රූපේ ආස්වාදේ මොකක්ද? ආදීනේ මොකක්ද? නිස්සරණේ මොකක්ද? එවන් රූපං අභිඤ්ඤාය එවන් රූප සමුදයං අභිඤ්ඤාය එවන් රූප නිරෝධං අභිඤ්ඤාය එවන් රූප නිරෝධං පටිච්චසමුප්පාදං. ఏవం రూపస్ అస్సాదం లభిన్యాయ ఏవం రూపస్ ఆదీనవం లభిన్యాయ ఏవం రూపస్ నిస్సరణం లభిన్యాయ. మెన్న నేటిక దెనగన జనకు అర కలగ్రీవంగా నిరోధేపించి ప్రతిపదిన హరి ప్రతిపదాలి. ఏనా దెన్ అప్పట తీయని మే అను ఇస్సెల్ల తీయను అప్పట గవేషణాత్మక పరప్రతి అనుంగిం దౌవరగన విమసాబలేతు దినగతేతు అవధ్యాప్తియను ముఖద్ద రూపేకియాన్ ముఖద్ద వేదన సంజ్ఞా సంకల్యాన్ని ఏ రూపాదేశం హఠగాన్ని మన హేతుడి సార్ ఇవ నెతివెన్ని కొహమ్మద ఇవ నిరుద్ధకరణ నెతికరణ మకక్తి అని వాదం కదే మగ ఏ రూపాదేశకందే మీ ఆశ్వాదేం కద్ద ఆదేమి సర్వేం కద్ద జన్మత్తేన్నో ఇగనగా మీటిగా ఇగనగత్తట పచ్చి తమాయి అప్పుడు రూపే కలకరేమ విరాగే నిరోధే పిలిపదిపద ఎన్న పిలవాలి ఇటువంటి ఎత్తంటే ఎన్నదా మేటిక పిలివదు దానివల్ల ఈయన అప్పుడు ఆరంభం ఎన్నోన నిన్న సత్తర్థాన కుసలు సత్తెనక దక్ష వీయ కుసల వీయ అప్పుడు ఉపేగన కథాకరణపుటర్మీయవలతి చత్తారోచి మహాభూత చతుర్నాచ మహాభూతాన ఉపాదాయ రూపాన్ని సతర మహాధాతు సతర మహాధాతు ఘటగన్నదే రూపాయి ఇటుకుట రూపేగేనుకుంట అతి హదురగన్నదేనవా ఏతుల అప్పట లుక్ దైనవా కదాగానమైన ఇప్పుడు నేను రూపయ మేకేన ఆకారేం దెక్క అప్పట కిసి దోషయాత్మే నమో తప్పి సుతర మహాధాతువక్ లోకి దకిన్నే పటవి ధాతు ఆపో ధాతు తేజ ధాతు అపి దకిన్నే ఉపాదాయ రూప దక్కింది అపి దక్కింది సత్వ బుద్ధులే కినిక్ దేయక్ యమ కియన సీమ అప్పట ధాతు హంబెల నే కవదా అప్పట హంబెల తీసి సత్వ బుద్ధులే కినిక్ దేయక్ కియన ఇటుకుట అపి మేలోకి ఎలుం కరల తీసి సత్వ అని బుద్ధులే అంట అపి గెపిల తీని సత్వ బుద్ధులే తెక్క అపి ఎలుం కరల తీని ప్రియ కరల తీని మీలోకి తీయన ఎం ఎం దేవాలు వదట ఈ దేవాలు లెబునామ సతుడు వేళ తీయనువా నులబీ గ్యామ సతుడు వేళ తీయనువా లబిల ఏవ దిరాపత్తినప్పుడు కడినప్పుడు మిందినప్పుడు అప్పే కమిటీ విధేయట నొప్పవ తినప్పుడు అంత అప్పట దుఃఖ వేదన అటు వేళ తీయ ఇటువంటి సతరమాధాతు హంగునా ఏవ కక్కత్ లెబెన్ విధేయాలే బుద్ధజానన్ వహన్సే రూపే కిల అందున్నాన్ని సుతర మహాధాత్వ సుతర మహాధాత్వ సాపదిన వర్ణ గంధర సోజ చక్కు ప్రసాద సోత ప్రసాద గార ప్రసాద జీవ ప్రసాద కాయ ప్రసాద ప్రసాద రూప విషయ రూప భావ రూప విజ్ఞప్తి రూప కిల దర్పణవ మీ ఇది కూడా దేనికి ఒకట కుతుహామ రూపీన విధియే రూపే పిలిమదో జన్మ కపటనే అప్పుడు తీయని సత్తే పుగ్గలే కెని దేయ యమ తెన కేని బాబుకి సంభవం ఎలా తీయదు ఎనిక అప్పుడు ఎలెన్న బెదెన్న గెటెన్న హేతు కారణ ఓంతరం తీరడు. ఇటుకుడు దెన్ మెన్న మీ ములావ మూడకమ దురువైన విధియట అవి మీ రూపేగా పోయాను హితాన్ని దిగిన దెన్ అప్పి బెలుగు మినిమ మెటి మెటి పస్తీలకి ఎన్నోడు ఇది వాటి నాకమని అపే వర్తి తినాలి వర్తి తీరు తల్లిదీలకి ఎన్నో కానీ మీ ఏకే సేమ వాటి నాకమనేది మీ సారదే ఏకటా అపి ఇల్లుమక్ నే అపే ఇల్లుమక్ నే හැබැයි දැන් මේ මැටිටි කනලා යම් ආකෘතියකට හැඩ ගැස්සුව දැන් අපිට පොඩි වෙනසක් තියෙනවා. දැන් මැටි කියන්නේ පේන හැඩය වෙනස්. හැඩය වෙනස් වෙනකොට අලුත් නමකුත් එනවා. දැන් අපි ඒකට ඇතිලිය කියමු. දැන් ඔය මැටිටිකම තවත් හැඩයකට හැරගත්තාම අපි ඔබට නෑ බෙදී කියනවා. ඔය මැටිටිකම තවත් හැඩයකට හැදුවාම කලයක් තියෙනවා. ඔය මැටිටිකම තවත් හැඩයක් ආකෘතියකට සකස් කළාම අපි කියයි හාවෙක් කියනවා. තවත් විදිහකට වෙනස් කළාම කියයි ඔකට ප්‍රතිමාවක් කියනවා. දැන් අන්න මැටිටිකමයි තියෙන්නේ ආකෘතිය වෙනස් වෙනවා. ආකෘතිය වෙනස් වෙන්න 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 නම වෙනස් වෙනවා. දැන් නමයි ආකෘතියයි දෙක මැටි කියන පවතින දෙයට මැටි තියෙන්නේ හැමතැනකම. හැබැයි පේන ස්වභාවය ආකෘතිය හා නම වෙනස් වෙනවා. දැන් නම වෙනස් වුණාට ආකෘතිය වෙනස් වුණාට මේ හැමතැනකම තියෙන්නේ මැටි. මැටි තියෙන දැන් අපිට එක එක හැඩතල පේනවා. ඒ එක එක හැඩතල වලට අපි එක එක නම් පනවලා තියෙනවා. දැන් අපිට මැටි එපා කියපුව අපි කීයටවත් අවේකටවත් එපා කියපුව අපි දැන් මේ මැටි ටිකම මෙලදී ගන්න කැමති. ඒක මගේ, ඒක අපේ. ඒක කැඩුණොත් බිඳුණොත් දුකක් දැනෙනවා. දැන් එතකොට ඔන්න අපි මේ ලෝකයේ අසුර කරලා තියෙන සීමා. මැටි මැටි හැටියටම දැක්කොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක බිම වැටුණත් කැඩුණත් බිඳුණත් කවුරුවත් අරගෙන ගියත් කිසි ප්‍රශ්නයක් නැහැ මැටිට. හැබැයි ඇතුළේ නැමෙලියට එහෙම වුණොත් එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා, දුකක් තියෙනවා, වේදනාවක් තියෙනවා. හැබැයි දැන් අපිට මේ බුදුහාමුදුරුව ගන්නවන්නේ ඇතිලියක් කියලා පේන තැන, වළඳක් මුත්‍තියක් කියලා පේන තැන, ප්‍රතිමාවක් හාවෙක් නුවෙක් කියලා පේන තැන. එතන හැඩය හා නම කියන එක වෙන් කරගත්තොත් පවතින්නේ එකම දේ. එතකොට දැන් අපි බලන්න ඕනේ අපි මැටි වලටද ඇලුම් කරලා තියෙන්නේ, මැටිත් එක්කද ගැටිලා තියෙන්නේ, එහෙම නැත්නම් මේ සිතේ මැවෙන හැඩය හා සිතින්ම කරන උපකල්පනය නිගමනයට අනුව යොදන නමක් එක්කද අපි වැදිනවා කියන්නේ. මොන විමසලා බලනකොට අපිට තේරෙනවා, අපිට පේනවා අපි මැටි වලට නම් ඇලුම් කරන්නේ නැහැ. මැටි වලට ප්‍රිය කරන්නේ නැහැ. මැටි මිලදී ගන්න උවමනාවක් නෑ. හැබැයි මැටි වලින් හැදෙන මේ අලුත් හැඩය හා සලකුණ අපට පේනකොට ඒකට අලුත් නමක් පනවගෙන දැන් අපි ගන්නේ. එතකොට දැන් පවතින ස්වභාවය හා පෙනෙන ස්වභාවය කියලා දෙකක් හම්බ වෙනවා. පවතින්නේ නම් මැටි, පේන්නේ නම් ඇටිලිය. එතකොට අපි පවතින ස්වභාවයට නම් ඇලුම් කරන්නේ තණ්හාවක් නෑ කොහොමදවත්. හැබැයි පේන ස්වභාවයට අපි ඇලුම් කරනවා, ප්‍රේ කරනවා බැනේ. එතකොට දැන් අපි බලන්න ඕන රූපය කියලා බුදුහාම පෙන්නන්නේ අතර මහා දාතු මැටි වල අවස්ථාව. දැන් අපට මැටි පේන්නේ නැහැ. අතර මහා දාතු පේන්නේ අපට පේන්නේ ඇතිලි මුට්ටියක් වගේ සත්වයේ පුද්ගලයෝ කෙනෙක් දෙයක් කියලා. එතකොට දැන් අපට මේ සීමාව තුළ ඉඳගෙන මේකයි රූපය කියලා හඳුනගෙන මේ සීමාව තුළ ඉන්න තාක් කල් අපට හඳන්න වැළපෙන දුක් වෙන හේතු කාරණා වුණත් තියෙනවා. ඇයි මේ වලඳ මුට්ටිය හැට්ටිය අපිට ඕන විදිහට පවත්වන්න බැහැ? ඒක ඒකාන්තයෙන් බිඳෙන බව ස්වභාවකට පවතින ඒවා වෙනස් වීම ස්වභාවකට පවතින. අපි මේවා පරමාර්ථ හැටියට ඒකාන්ත මගේ මගේ අපේ කියන දේවල් වලට අයත් කරගත්තොත් මේවා වෙනස් වෙනකොට මේවා විපරණාමයට පත් වෙනකොට මේවා කැරෙනකොට පිටිනකොට නොපවතිනකොට අපිට හදන්න ගලපෙන්නේ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපට ඉන්නනවා මෙන්න මේ සීමාව තුල රැඳුනොත් මේ පිනෙන ස්වභාවය තුල රැඳුනොත් පිනෙන ස්වභාවය තුල මුලාවටපත් වුනොත් ඒවත් සත්‍ය දේ හැටියට බාර ගත්තොත් බලත හඳන්න වෙලකින් වෙන එක වෙනවා. ජාති දුකින් ජරා දුකින් ව්‍යාධි දුකින් මරණ දුකින් අප්‍රියනාය ප්‍රේමී ප්‍රියංගෙන් වෙන්නේ කැරි දේ නොලැබීමේ දුක් විඳින්න වෙනවා. එතකොට දැන් අපි මෙන්න මේ අනුමාන කරගෙන දහමක් දැනගෙන මෙන්න මේ දුකෙන් මිදෙන්නත් එක්කනේ අපි මේ උත්සාහය කරන්න ඕනේ. එතකොට දැන් අපිට තේරෙනවා පේනවා මැටි දැක්කොත් නම් ඒතන කිසි ගැටලුවක් නැහැ. මැටි ඇති තැන වෙන දෙයක් දැක්කොත් නම් අපේ ඇලීම් බැඳීමක් තියෙන එකට වටිනාකමක් තියෙන. ඒ වටිනාකමේ තරමට අපි බැඳෙනවා. බැඳිච්ච තරමට ඒවා වෙනස් වෙනකොට දුක වේදනාව දී කම්පණය ඇති වෙනවා. එහෙනම් දැන් අපට තියෙන අපේ ජීවිතයේ තියෙන දෝෂය මෙතනනේ. අපට තියෙන පීඩනය වේදනාව කලකිරීම මෙතනනේ. එතකොට දැන් අපි උත්සාහ කළොත් මෙහිම පේන තැන තියෙන්නේ මේ වගේ දෙයක් කියන සීමාවට එහාට ගියොත් අපිට එතකොට හම්බ වෙන්නේ ස්වභාව ධර්මතාවයක්. එහෙම නැත්නම් විශ්ව සාධාරණ ධර්මතාවය. එතකොට ඒකද මම වගේ කියන්නේ අපේ කියන්නේ කියන හේතුව ඒ දෙන්නේ. ඉතින් මොනෝයි කාරණා නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ රූපය කියලා කියන්නේ මොකද්ද කියලා හොයන්න ඕනේ ඉස්සෙල්ලා. එතකොට රූපය කියන්නේ මොකද්ද කියලා හොයනකොට රූපය කියන්නේ මෙන්න මේ ටික. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ස්ත්‍රණ ධාතු ඇති තැන යම් යම් පරිමාවන් තුල ඒවය කරාචී වෙනකොට පෙර නොතිබුණු මේ ධාතුවට අයිති නැති ඒත් මේවා එකතුව නිසාම සංකලනය නිසාම යම් වර්ණයක් ගන්ධයක් රසයක් හෝජාල හටගන්න මූල ධාතු එකතු වෙනකොට පෙර නොතිබුණු දේවල් අපිට පේන්න පටන් ගන්නවා. අපි දන්නවා හයිඩ්‍රජන් ඔක්සිජන් එකතු වෙනකොට සෝඩියම් ක්ලෝරයිඩ් එකතු වෙනකොට අපිට නොතිබුණු දෙයක් පේන්න ගන්නවා. ඒ වගේ මෙන්න මේ මූල ධාතු හතර එකතු වෙනකොට අපිට පේන දැනෙන දේවල් නිර්මාණය වෙනවා ලෝක ටික ටික එකතු වෙලා. එතකොට දැන් මේ ධාතු ධාතුව කියන මේ මූල ස්වභාවයන් ටික අපි ටිකක් විමසලා බලමුහම ඒ ධාතුව නිසා හට ගන්න දේවල් මොනවද කියලා වෙලා දිනේ කරලා කියලා ගත්තහම ඒක වටිනාකම තියෙන්නේ එතනදි නෙමෙයි. දැන් අපට රූප පිළිබඳව අපි කාම රාගය ඇති කරගන්න අවස්ථා තියෙනවා. රූප පිළිබඳව ද්වේෂය තරහව ඇති කරගන්න අවස්ථා තියෙනවා. රූප පිළිබඳව අපි හඳන ගැළපෙන අවස්ථා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔය රූපම ඇතුළු වෙලා අපි මරණයෙන් මැත්තේ පෙරේතෙක් කියලා තිරසනෙක් කියලා අසුරයෙක් කියලා නිර්ිතතෙක් කියලා පරිදිද? ඔය රූපේම ආරමුණු වෙලා දෙවියෙක් කියලා මිනිසෙක් කියලා පරිදිද? දැන් අපට වැඩි වාර ගානක් අපි රූපේ ආරමුණු වෙලා ඇතුරු වෙලා සිත තරාගී වෙන්න හෝ සදෝෂී වෙන්න හෝ වෙනත් වෙනත් සිතේ ගති උපදවා ගන්න අපි බලන්න ඕන අපට භෞතික රූපයේ මැද ඒ හැම තැනකම තහම වෙන්නේ කියලා. ඒකමර දැන් අපට තේරෙනවා අපට පේනවා එහෙම හොයන්න පටන් ගත්තොත් අපි රූපයේ ඇති තැනට වඩා රූපයේ කියන ලක්ෂණ ටික නැති තැනක තමයි රූපයේ වැඩිපුර ආස්වාද විඳින්නේ. රූපයෙන් වේදනා පීඩා විඳින්න. රූපයේ පිළිබඳව හොඳා වැළපෙන්නේ. දැන් අන්න ඒ තැන්වලදී අපි බලන්න ඕන අර රූපයට අයිති ලක්ෂණ ටික එතන එදෙනවා. දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් දැන් දෙකපු ලක්ෂණ රූපයක්. එහෙට ලක්ෂණ රූපයක් වෙනවා. අපි හොඳයි දැක්කම කියමුකෝ. දැන් මේ සිද්ධිය ඉවරයි. දැන් මේ සිදුවීම ඉවරයි. දැන් බොහෝ කලක් ගත වෙනවා. හැබැයි නැද්ද අපි තාමත් ඒ රූපය සිහි කර කර රස විඳින්නේ. දැන් අපි ඒ රස විඳින්නේ අර බුදුහාමුදුරු රූපය කියලා කියපු පඨවි ආපෝ තේජෝ වායෝ එහෙම නැත්නම් ඒ සතර මහා ධාතුයෙන් හටගත් රූපය තිබෙනකද? අන්න දැන් අපට හමු වෙලා තියෙනවා අර රූපයම අපේම මනස තුළ. අන්න අර ධාතුව ඇති තැන හැඩතල අපට බාහිරෙන් අපි මෙති කියන තැන අලුත් හැඩයක් හා නමක් කියපු බාහිරයෙන් බලපු තැන දැන් අපට පේනවා ධාතුනානත්තේ නිසා සංඥානාන සංඥානානත්තේ නිසා සංකප්පනානත් සංකප්පනානත්තේ නිසා ඡන්දයාගේ නාන ඡන්දයාගේ නානත්තේ නිසා පරිධානේ නාන පරිධානේ නිසා පරිේශ. දැන් එහෙට ගැටෙන දේ ධාතු. දැන් අපි හිතමු එහෙට ගැටුණු දේ උදාහරණ දේශනාවන් සතර මහා ධාතුනේ. සතර මහා ධාතු හා සතර මහා ධාතුයෙන් හටගත් දේ එතන තිබුණා. දැන් ඒ ධාතුව නිසා දැන් අපි ළඟ හැඩයක් ලැබිලා තියෙනවා. දැන් ඒකනේ ඔය මැවෙන්නේ පේන්නේ. දැන් ඔන්න ධාතුව නිසා සංඥා. දැන් ඔන්න අපිට දැකපුවා අහපුවා පිළිබඳව දැන් සිතේ මැවෙන සිතේ ඇදෙන බව අපි තේරුම් ගත්තොත් මේක තමයි ධාතුවට අනුව හැදෙන මැවෙන හැඩේ. ධාතුනානත් නිසා සංඥා. දැන් මේ සංඥාව මේ හැඩේ හිතේ ඇදෙනකොට මැවෙනකොට සංඥාව නිසා ඊළඟට සංකප්ප. දැන් අපි නිගමනය උපකල්පනේ කියන අවස්ථාව. දැන් මේ හැඩේ පේනකොටම ඔන්න අපි මතක් කරගන්නවා එදා දැක්කේ කියලා. එදා දැකපු දේ එදා තිබුණු දේ. දැන් අපි උපකල්පනය කරන්නේ මේ සිතේම හඩගත්ත සංඥා මාත්‍රයක් ඇතිද නේද? සංඥා මාත්‍රයේ දිහා බලන්නේ අරෙහි තියෙන තිබුණු දේ විදිහට. දැන් එහෙම බැලුවා මොන්න එහෙම සංඥාවට සංකල්ප සංඛාර කල්පනා කළා විතර කළා උපකල්පනය කළා නිගමනය. එතකොට දැන් මොන්න සංඛාරය නිසා ඡන්දේ දැන් මොන්න වටිනාකමක් තියෙනවා මේ දා දෙකක කෙනා එදා අහපු දේ. ඔන්න දැන් කෙනෙක් පුද්ගලයේ යමක් කියන වටිනාකමක් එක්ක ඇවිල්ලා ඊළඟට අපි බලවත් කැමැත්තට යන්නේ අන්න පරිදමනේ. ඒ අරමුණ පිළිබඳව දෙවි ඊළඟට ඒක බලන්න යනවා, හොයන්න යනවා, කතා කරන්න ඕන, පරිශ කරන්න ඕන, ඇසුරු කරන්න ඕන. අන්න ඔය ආශාවන් නැති වෙනවා කියලා කියන්නේ දෙවෙනවා පරිධාන. පරිධානය ඇති වෙනකොට අපි ඉතින් මේක ඉන්න බෑ නිකන් දැන්. පරිේශණේ හොයන්න යනවා. දැන් අපේ සතර ගමනනේ. දැන් අපි ධාතු නිසා සංඥාවක් මැවෙන්න පුළුවන්. මේ සංඥාව නිසා ධාතුවක් හටගන්නේ නෑ. සංඥාව නිසා සංස්කාරයක් කල්පනා කරන්න පුළුවන්. සංස්කාරය නිසා සංඥාවක් හටගන්නේ. දැන් අපි හැමතිස්සෙම සංඥාව දිහා බලන්නේ. මේ හැඩේ දිහා බලන්නේ ඒක රූපයයි කියන සීමා විදිහට. එතකොට දැන් අපි මෙන්න මේ වෙනස හඳුනාගත්තේ නැතෝ. තියෙන දේ හා පේන දේ හඳුනාගත්තේ නැතොත් අපි මේ තියෙන දේ පේන දේ දෙකම එකක් කරමු. දැන් පේන දේ හිතට නිනාමනේ. තියෙන දේ රූප නිධාතුනේ. රූප. දැන් මේ රූපය මේ නාමයයි ටිකක් එකතු කරගන්න. එතකොට දැන් මොන අපිට ඉන්නවා අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දුවල පුතාලා ඉන්නවා බිරිඳක් ඉන්නවා. නොඑක් නොඑක් කුතිර තියෙනවා නොඑක් නොඑක් දේවල් තියෙනවා. ඉතින් අපිට මේ ලෝකේ හදා වැළපෙන්න දේවල් ඕන තරම් තියෙනවා. හැබැයි දැන් මොන අපි මේ තියෙන දේ පේන දේ වෙනස හඳුනගෙන තියෙන දේ පේනවත් නෙමෙයි. පේන දේ තියෙනවත් නෙමෙයි. මේ දෙක වෙනස් කරගත්තොත් දුරස් කරගත්තොත් අපට මේ ලෝකයේ තුල නිදහසක් ලබන්න පුළුවන්. එතකොට දැන් එතනදී එහෙමම නිදහස් වෙන්න බෑ. මොකද අපි සංසාරේ කාලයක් තිස්සේ තේන දේ තියෙන දේමයි කියලායි රැවටිලා තියෙන්නේ. තියෙන දේ පේන දේ එකක් කියලාමයි අරගෙන තියෙන්නේ. මේක තමයි පුරුද්දාස්රව. ඒ නිසා අපි මේක පේනකොටම අරකමයි කියලා හිතෙනවා. දැන් අපට සිතට නොඑක් සතහන් පේනකොටම මේ අම්මා, මේ තාත්තා, මේ දුව, මේ පුතා, මේ නෝනා, මේ අපේ ගෙදර, මේ හවල් කෙනා, මේ නිගමනයේට බොහොම සනික වෙනවා. මේක පුරුද්ද ආශ්‍රය. දැන් අපිට මෙන්න මේ ආශ්‍රවය ගිවා ගන්න, මේ පුරුද්ද ගිවා ගන්න. මේ පුරුද්ද මේ ආශ්‍රවය නිසායි අපි මොනවාද වැළකෙන දේවල් වලට ලෙඩ වෙන දිරවන දේවල් වලට ලෝකෙ බැඳිලා ඉන්න. එතකොට අන්න එතනදී තින් අපි රූපේ ස්වභාවය මොකක්ද, පෙනෙන ස්වභාවය මොකක්ද කියලා ලින්ක් කරලා හඳුනගන්න. අපි දැන් රැවටෙන්නේ තියෙන දෙයට නෙමෙයි. තියෙන දෙයට. එතකොට අපි රූපේ පිළිබඳව යම් ගවේෂණයක් පරිශ්‍රණයක් කළා නම් ඒකේ අවශ්‍යතාවය තියෙන එතනටම නෙමෙයි. අපි රැවටෙන තැනට අපි බලන්න ඕනේ. ඒ නුමුණ එකතු කරගන්න ඕන. දැන් අපි හිතමු අපිට යම් ස්වરૂපී සටහනක් සලකුණක් දැන් හිටියනේ. දැන් මේක අහවල් කෙනා අහවල් තැනදී දැක්ක කෙනා කියලාමයි දැන් ඉන්නේ. හැබැයි මේ ආශ්‍රවය එන තැන අපි උත්සාහ කළොත් නෑ. මේ මෙතන පඨවි ධාතුව යෙදিলা. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව මෙතන යෙදিলা. රූපේක ලක්ෂණ මෙතන තියෙනවා. වර්ණ ගන්ධ රස ඕජා කියන උපාදාය රූපෙ මෙතන යෙදিলা. මේකේ තියෙනවාද චක්ක ප්‍රසාද සෝතක් ප්‍රසාද ආදී මේ ආයතන උපද වෙන රූප ටික. මේකේ තියෙනවාද ස්ත්‍රී භාව පුරුෂ භාව කර්මජ රූප. මේකේ තියෙනවාද අතපය මොලවන්න පුළුවන් හැකියාව කාය විඤ්ඤාත්. මේ රූපයේ තියෙනවාද කට මොලවන්න පුළුවන් වචී විඤ්ඤාත්. මේ යොංකක් ගන්න රූපේක ලක්ෂණ මොකක්වත් නැතිදන රූපයක් ඇදීට මේ බාහිරගෙන තියෙනවනේ. දැන් මෙන්න මේ විදිහෙන් අපි පෙනෙන දේ පවතින දේ නොවේය, පවතින දේ පෙනෙන දේ නොවේය කියලා අපිට යම් වැරැසිණයක් කරන්න. දැන් ගන්න රූපයේ කලකිරීම විරාගයේ නිරෝධයේ පිණිස පිළිපදින්න පුළුවන්ද මේ ටික නොදැනගත්තු අපි රැවටෙන්නේ මුලාවෙන්නේ කොතනද, අපි අඬන්නේ වැළපෙන්නේ කොතනද කියලා තේරුම් ගත්තේ නැතුව පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු කියලා ඉහි ගෙනගෙන හිටියට නිදුකින් වෙන්නේ. ඒයි අපි අහුවෙච්ච තැන, උගලට අහුවෙච්ච තැනනේ අපි නිදහස් වෙන්න ඕනේ. එතකොට අපි රූපය පිළිබඳව බලන්න ඕන, හොයන්න ඕන, ඉගෙන විමසන්න ඕන. මෙන්න මෙතනයි ලියා ගන්න තියෙන්නේ. ඒ නෝන ඇතුව රූපේ කලකිරීම කිසිමක් හිතනවා නම් විමසනවා නම් ඒක හරි ප්‍රතිපදාවක් වෙනවා. ඉතින් අන්නේ හරි ප්‍රතිපදාවට එන්න නම් මෙන්න මේ වගේ කාරණා රහසක් තියෙනවා. මේ රූපේට හේතුව දක්වන්නේ ආහාර සමුදය. ආහාර නිරෝධාරූපය. මේ රූපේ අටගන් ආහාරය. ආහාර නැති වුණොත් රූප නැති වෙනවා. දැන් අපිටම රූපේ දුකයි කියලා අපි රූපේ නැති කරන්න නම් හරිනම් කරන්න ඕන ආහාර නිරෝධ කරන්න. ඒ ආහාරයෙන් නම් හටගන්නේ, ආහාරය නැති වුණාම නැති වෙන්නේ. රූප නිරෝධගාමී ප්‍රතිපදාව වෙන්න ඕන ආහාර නිරෝධේ. උපවාසයනේ. බුදුරජාණන් වහන්සේ දැක්වෙන්නේ සම්මාදී තියෙන දැක්වේ. නේද? එහෙනම් දැන් රූප නිරෝධ කරන පිළිවෙත මොකක්ද? රූපේ හටගන්නේ ආහාරයෙන්, ආහාර නැති වුණොත් නැති වෙන්නේ. හැබැයි බුදුහාමුදුරුව ආහාර නැති කිරීම රූප නිරෝධේ හැටියට පෙන්වන්නේ. ආහාර නිරෝධ ගාමී ප්‍රතිපදාව හැටියට පෙන්වන්නේ රූප නිරෝධ ගාමී ප්‍රතිපදාව හැටියට පෙන්වන්නේ සමාධි සම්පන්නත්වාදී ආරක්ෂණය. දැන් අපිට මනෙන් මේ රූපයේ නැති කරන්න, රූප නිරෝධ කරන්න, රූපෙන් නිදෙන්න, රූපෙන් නිදහස් වෙන්න නේද? මොකක්ද ඒ සම්බන්ධිතය? එතකොට අන්නේ ඒ තැනට එනකොට අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මේ පවතින දේහ පේන දේ කියන මේ සීමාවන්. අපි අම්මා තාත්තා කියලා, දුව පුතා කියලා, ස්වාමියා වෙන්න කියලා, නෑ මිතවන්තය කියලා, මේ දේවල් කියලා අපි ඇලුම් කරලා බැඳිලා තියෙන්නේ මෙන්න මේ මනසේ ඇදෙන දෙයක්. අපි මෙලෝ වශයෙන් දුක් විඳින්නේ, කඳුළු හලන්නේ, දුකට විපසට වේදනාවට පත් වෙන්නේ ওই ටික ඉති අදාගෙන. සංසාරික කල්ප ගණන් දුක් විඳින අපායකට යන තුතරින්. දැන් මරණ මොහොතේ කෙනෙකුට අවසානයේට ඉලක්ක වෙන අරමුණ ටිකනේ කර්මයේ කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා දක්වනවා. කර්මයේ කියන්නේ අපි කළ ක්‍රියාවලිය වෙනකල. කර්ම නිමිත්ත කියලා අපි කළ ක්‍රියාවලට උදව් කරගත්ත දේවල්. එහෙම නැත්නම් උපදින තැනවල. එතකොට දැන් ඔය ඔක්කොම මනස හා සම්බන්ධයි. දැන් අතීතයේ අපි කරපු ක්‍රියාවල් කොහෙවත් ඇඳිලා නැහැ. දැන් තියෙන්නේ අපි ළඟමනේ. දැන් මම සතෙක් මරනවා. අතීතයේ කළපු ක්‍රියාවක් දැන් හිතේට හැදෙන්න පුළුවන්. මම කළ කුසල කුසල කර්මයක් දැන් සිතේ සිහිවෙන්න පුළුවන්. දැන් මේක බාහිර වූ භෞතික වූවක් නෙවෙයිනේ. දැන් මගේ සිතේ හටගත්ත නිමිත්ත. හැබැයි දැන් මම අර වැරදීම මෙතන වුණා, අර මොහොත වුණා. මං කළ කර්මයට විපාක වශයෙන් අවීචි උපදින. දැන් අවීචියට මාව ගෙනියන්න කවුද? මගේම සිතේ ඇඳෙන මේ සිතුවමට මම කළ අවල් ක්‍රියාව කියලා උපකල්පනය කරගන්නේ මම. හැබැයි මම අර තියෙන දේ පේන දේ වෙනස හඳුනාගෙන තිබුණා. ඒක මේක කොහෙවත් තියෙන දෙයක් තිබුණ දෙයක් නෙමෙයි, මේ හිතේම හටගත්ත දෙයක්. සිතත් එක්කම නිරුද්ධ වෙන දෙයක් හැටියට ඒකට අර උපකල්පනයේ නොකොට අර නිගමනයේ නොකොට නිවැරදි නිගමනයක් කළොත් මට සතරපායට යන්න නෙමෙයි. ඒකට මම සතරපායට බව ගෙනියන්නේ කවුරුවත් නෙමෙයි. මෙන්න මේ වැරද්ද. එතකොට දැන් ඉබ්බඳු තැනකින් අපට නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ අපි තේරුම් අරගෙන තියෙන්න ඕන අපිට බාහිර භෞතික රූපයට වඩා අපට වේදනා පීඩා ඇති කරගන්නේ ඇති වෙන්නේ අපි මනසින් හදාගන්න මවා ගන්න දෙයක්. එතකොට එතනින් අපිට වැඩියෙන් මිදෙන්නේ. එතනින් මිදීම පිණිසයි අපි රූපය ගැන කල්පනා කරේ බලන්න වෙන්නේ. මෙතන රැවටුනොත් වැටෙන්නේ ගිහිලා රූපෙට. එතන තියෙන්නේ සතර මහා ධාතු එතන තියෙන්නේ කෙස්ලොම් නේද සම්මස්නා. වටිනා හරයක් එතනක් නෑ. ඉතින් ඉබ්බඳු තැනක් නේද මෙහෙම පේන්නේ. මෙහෙම පේන තැනක රැවටුන ගිහිල්ලා වැටෙන්නේ තැනත් නේද කියන වෙන්නේ මේ තුලනේ කරන්න පුළුවන් වුණොත් අපිට මේ ජීවිතය තුළ කිසියම් වටිනාකමක් අපේ ජීවිත තුළ ගොඩනගන්න පුළුවන්කම තියෙනවා. නිසා අපි හැමතිස්සේම දැන් මේ කාලය තුළ අපේ ජීවිතවල සැඳෑ සමයේ ගෙවෙන්නේ සියලු ධර්ම කාරණා ඉගෙනගෙන මේක කරන්න බෑ වෙලා නැහැ. දැන් අපි බලන්න ඕන දැන් අපි මේ ඝනදෙනුව කරන්න උත්සාහ කරන්න ඕන මනසත් එක්ක. සිතේ මැවෙන දේවල් එක්කයි අපි හඳන්නේ වැළපෙන්නේ ගැටෙන්නේ කම්පා වෙන්නේ නොයෙක් නොයෙක් දේවල් තියෙනවා. කුසල කර්ම හදාගන්න. මෙන්න මේ ටික අපි ගවේෂණය කරන්න ගත්තොත් දැන් මේ මට රූපයක් හැටියට පේන තැන රූපයක ලක්ෂණ තියෙනවා. ධාතු ගැන නැතත් කමක් නෑ. මෙතන කෙස් තියෙනවාද ලෝ? මේ සම්මත් නහර ඇටවලට විදුලුවක් මම දැලුම් පෙන්නනවා. මේවා තියෙනවා. කණ්ණාඩියක් ළඟට ගියාම ප්‍රතිවිද්‍යාවක් තියෙනවා. ප්‍රතිබිම්බය සත්‍ය පුද්ගලයෙක් කෙනෙක් නෙවෙයි. ප්‍රතිබිම්බය සත්‍යයක් නම් ඒකටත් කෙස්ලොම් නේද සම්මත් තියෙන්නේ. ඒව පවත් ගන්න ආහාර ලැබෙන්නේ. දැන් නමුත් ඉතින් එහෙම එකක් නැහැ. ඔබ පුද්ගලයෙක්ගේ ස්වરૂපයෙන්ම පෙනී හිටිනවා. හැබැයි අර කියන රූපයේ තියෙන ලක්ෂණ ඒ ප්‍රතිබිම්බයේ මුකුත්ම නැහැ. එහෙනම් දැන් කන්නාඩියක් ළඟ දකින ප්‍රතිබිම්බයක් දැකලා කෙනෙක් සත්‍ය පුද්ගලයෙක් කෙනෙක් කියලා හිතුවොත් ඒ සත්‍ය පුද්ගලයා මට මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා මම එයාට මෙහෙමයි මෙහෙමයි කළේ කියලා හිතාගත්තොත් ප්‍රතිබිම්බයක් ළඟ මමම දුක් විඳිනවා මිසක් මමම පීඩාවට පත් වෙනවා මිසක් මා විසින්ම දුක හදාගන්න බවක් නේද තියෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රතිවිද්‍යාවක් වගේ එකක් දකින්න තමයි මේ නැවෙන දේ. මේක නැවෙනකොට මම අහවලා මම එයාට මෙහෙමයි කළේ. මෙහෙමයි කළේ. මෙහෙමත් කළා මෙහෙමත් කළා. ඒනාට මට මෙහෙමයි කළේ. ඔන්න වවව දේවල් දැන් තමන්ට පහර වදින කාය චිත්ත වේදා ඇති කරන දේවල් ඕන තරම් දැන් හදාගන්න පුළුවන්. හැබැයි දැන් මේ ටිකටවත් ඉඩක් නැහැ ප්‍රතිබිම්බයක්. මේක රූපයක ලක්ෂණ මෙතන එකක්වත් තියෙදිලා නැහැ. රූපයක තියෙනවා තරමා ධාතුවක් නෑ, වර්ණගන්ධවත් වූජාත් නෑ, මේකේ ප්‍රසාද රූපත් නෑ, විෂේ රූපත් නෑ, ස්ත්‍රී භාව පුරුෂ භාව කර්මජ රූපත් තියෙදිලා නෑ, කාය විඤ්ඤාත රජී විඤ්ඤාත යදී රූපත් මේ තියෙදිලා නෑ. රූපයක ලක්ෂණ මොකක්වත් නෑ ඉදලා නිතිතනක් නේද මට මේ රූපයක් හිටියට පේන්නේ. මමම දැන් මගේ මේකට ගන්න මේකට ලැබුණොත් මට කොච්චර දුක් විඳින්න අවස්ථාවක් එනවා. දැන් මම මේ මුලාවෙන් මිදුණොත් සීගහත් වුණොත් මට මෙලොවත් වෙනුත් මට දුක් විඳින්න තියෙන ඉඩ නැතු වෙනවා. මේ වගේම රූපයකට නේද මම මරණ මොහොතේ රාගය හෝ ද්වේෂය ඇති කරගෙන අපායට යන්න වෙන්නේ. මේ වගේම රූපයක් දැකලා නේද සංසාරයේ සුගතියකට හරි උපදින්න යන්නේ. හැබැයි මම මේ රූපයක් හිතේන බාර නුගත්. රූපයේ ලක්ෂණ මෙහි නැති බව මොනින් විමසා බැලුවොත් ඒක සියල්ල සම්පූර්ණ වෙච්ච තැනක් නෝනත් ඉපමණකට වෝ මේ කෙලෙස් වල බරගතිය අඩු වෙනවා නේද කියන තැනකින් ඔන්න අපි අර එතකොට රූපයේ පිළිබඳවත් අපි විමසනවා. රූපයේ නිසා වෙන සංඥා නාම ධර්ම පිළිබඳව අපි ඇත්ත දකිනවා. ඉතින් ඒ බඳු තැනකින්වත් අපි මේ වැඩ පිළිවෙල ආරම්භ කළොත් එපමණකින් නතර නොවි ඊටත් තව තවත් මේ අදාළ කාරණා ටික දැනුවත් වෙමින් උත්සාහවත් වුණොත් අපට පුළුවන් මේ ළඟට මේ ජීවිත කාලය කල්ප ගානකට පස්සේ ලැබෙච්ච මේ අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන මොකද අපි ලෝකේ කවුරුවත් නිසා දුක් විඳිනවා නෙමෙයි, අපි විසින්මයි දුක හදාගන්නේ. ඒක අපිටමයි ඉවත් කරගන්නේ. කවුරුවත් මට දුකෝ සැපෝ සතුටෝ වෙනවද නෙමෙයි. සුද්ධිය සුද්ධිය පච්චත්තන් නෑනේ. තව කෙනෙකුට මාව සතුටු විසුද්ධ පිරිසුදු කරන්න බෑ, අපිරිසුදු කරන්න. දැන් පිරිසුදු වීමෝ අපිරිසුදු වීමෝ මාතලෝ. මමම නෙමෙයි වට උපකල්පනයක මාතුලම වෙන දේවල් මම හවලා කියලා උපකල්පනය කරගත්තා. ඒ පුද්ගල සංකල්පයට සාපේක්ෂව බොහෝ දේවල් තියෙනවා. හොඳ නරක වශයෙන් සතුටුක වශයෙන් මට දැන් මම මෙතනින් නිදහස් වුණත් මේ කියන්නේ මේ පුළින්ගල සීමාව තුළ අපිට මනස විහිදුවාගෙන කටයුතු කරන්න ලැබුණා. මේ ජීවිතයේ තුළම කොච්චරද කදායක සුවදායක පහන තැවිසිල්ල ජීවිතයක් ගෙවන්න පුළුවන් කියන අත්දැකීම අපට ලැබෙනවා. ධර්මයේ කොච්චර සම්දිට්ඨික කාලයක් ඉතින් මෙලව තමයි තියෙනවා නම් ඒකාන්ත පරිලවත් තමයි ලැබෙන්නේ. දැන් මේ සියල්ල නිදහස් වෙන්නත් පුළුවන් සංසාරයක් නෙවෙන්නු මෙතන. මෙතන නුවණින් යුක්ත වුණු සසරක් ලැබෙන්නේ ප්‍රසරයක් ලැබෙන්නේ අපට පේන්නේ. ඉතින් මෙන්න මේ වගේ තැනකින් පටන් අරගෙන මේ ජීවිත මෙහෙවන්න උත්සාහවත් වීමයි කරන් තියෙන්නේ. ඉතින් අපි සංසාරේ දැන් පින්කම් කළා වුණ තරම් ඒවත් නැවත නැවත කළාට කමක් නැහැ. ඒක කරන ගමන් කළ යුත්ත ඒව නොවේ මේමයි කියන තැන ඉස්සරහට වගෙන අප්‍රමාදී වෙන්න ඕන තැන හඳුනාගෙන අප්‍රමාදීව කටයුතු කිරීමයි අපි මේ ජීවිතය සංසාර ජීවිතයේ දුක් අඳින්න මා කරගෙන සැලසුම් බලාපොරොත්තු වෙනවා කළ යුත්තේ. ඉතින් මේ ටික තමයි අපිට අවබෝධයක් අනුලා කරන්න තියෙන කෙනෙකුට මේ වෙලාවට කරන්න පුළුවන්. නැත්නම් ඒක වුණාම තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා නේද?
ඉතින් අපි කියනවා චිත්ත විද්‍යාවක චිත්තක්ෂණ 17ක් තියෙනවා කියන එකයි. රූපයක පරිකාරයේ එක චිත්තක්ෂණ 17ක් විදිහට ඉන්නවා. මට හරි දැනගන්න අවශ්‍ය මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවද? ඇයි මේ දෙකම 17ක් විදිහට මේක අහඹුවක් එහෙම නැත්නම්
ඒක ප්‍රසාදක රූපයක ආවිෂේ මෙන් දාහතෙන් එකක් සිත කාලස. සිත කාලු කාලය වගේ දාහතුණයක් රූපේ කාලස. එතකොට රූපයක පවත්න අවශ්‍යතාවලයේ තුල සිත් දාහතක් උපදින්න පුළුවන්කම තියෙනවා. මේ රූපය ඇසුරු කරගෙන. ඉතින් ඒ නිසා තමයි අපි ඔය චිත්ත වීතියකට චිත්ත වීති දක්වනකොට මෙන්න මේ රූපය කාල්ස ඒකත් මෙහෙමයි. ඉතින් ඒකෙත් තියෙනවා අවස්ථා විවිධ. මහන්තාරම්මන අතිමහන්තාරම්මන පරිත්තාලම්මන අතිපරිත්තාරම්මන කියලා. ඒ කියන්නේ දැන් එහෙට රූපයක් ගැටෙන්න පුළුවන් රූපේ හටගත්ත පළමු අවස්ථාවයි. එතකොට අතිමහන්තාරම්මන. ඒ රූපේ හටගෙන නොබෝ වෙලාවක් ගිහිල්ලා චිත්තක්ෂණ කීපයක් ආශි ගෙවිලා ගැටෙන්න පුළුවන්. එතකොට කියනවා මහන්තාරම්මන. ඒකේ චිත්තක්ෂණ 7-8ක් ගෙවිලා චිත්තට ආරමුණු 60 ආරමුණු වෙන්න පුළුවන්. එතකොට කියන පරිත්තාරම්මණයි කියලා. සමහර වෙලාවට එහෙට ගැටෙන්න පුළුවන්. දැන් ඒ රූපේ නිරුද්ධ වෙන්න ඕන නේද? තව සිතක් තුන. කීපයයි තියෙන අවශ්‍ය. ඒකට කියන අති පරිත්තාරම්. එතකොට ගැටිච්ච අරමුණේ ප්‍රමාණයට තමයි අපි අර චිත්ත වීතියට දුවන්න පුළුවන් වේගය නිර්මාණය. පිටිහිටන්න පුළුවන් ඉඩ ලැබෙන්නේ. ඉතින් කොහොම වුණත් දැන් ඔය අපි සිතක් හා සිතේ ස්වභාවයන් පිළිබඳව රූපය පිළිබඳව රූපයේ ස්වභාවය පිළිබඳව හොයන්න ඕන දැනගන්න ඕන. නමුත් ඒ සියල්ලම අපි රූපය පිළිබඳව වුණත් දැන් චින්තාමය චින්තන වශයෙන් දැනගන්න දෙයක් මිස අපිට ඒ පිළිබඳව සැබෑ දැකීමක් එන්නේ නැහැ. රූපය මෙහෙමයි මෙහෙමයි කියලා ඇසු දෙයත් එක්ක අපි යමක් හිතා ගන්නවා නිසා ඔය විදිහෙන් රූපය ගැන අපිට අත්දැකීමක් ලබන්න බෑ. හැබැයි ලබන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා අපි අර මනස පිටවා ගන්න ක්‍රමයක්. දැන් හිතන්නකො මෙහෙම දැන් ඉන්න ශබ්දයක් ඇහෙනවනේ අපිට. ශබ්දයක් ඇහෙනවා. කනට කරන්න පුළුවන් අහන එකනේ. කන ශබ්දයක් ගැටලා පොත විඥානයක් ඇති වෙලා ඇසීමක් වෙනවා. කනට ඊට වැඩි දෙයක් කරන්න බැහැ ඇහිීමක් ඇසීමක්. දැන් ශබ්දේ නැහැ නම් හැබැයි දැන් මේ ශබ්දය ඇහෙනකොටම ශබ්දේ කනට ගැටිලා ඇහිීමක් වෙන්න පුළුවන්. ඇසීම මාත්‍රයක්. එච්චරයි. හැබැයි දැන් මේ ඇහුණු යහවල් සතාගේ දැන් අපිට ඒ ශබ්දය ආවේ යහවල් සතාගේ කියලා යම් හැඩයක් හිතේ මෙරෙනවා නම් යම් නමක් දීපත් වෙනවා නම් දැන් ඒ ටික කනට හෝ ශබ්දයට හෝ සෝත විඥාණයට අයිති නෑ. ඒ හිතේ පහළ වෙච්ච වේදනා සංඥා චේතනා වලට අයිති නෑ. දැන් ඔය කනට කරන්න පුළුවන් සෝත විඥාණයට කරන්න පුළුවන් ඇසීම මාත්‍රේ විතරයි. ඔය ඇහෙනකොටම මේ අහවල් සත නමක් හෝ රූපයක් අපට හැඩයක් හිතේ මැවෙන බවක් තියෙනවනම් අපි තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේදී ඒ මොහොතද වෙනකොට දැන් හිතේ අපට යම් සතෙකුගේ හැඩයක් වුණා කියන්නේ යම් කල්පනාවක් ඒකට මේ අහවල් සත කියලා නමක් දීුණා කියන්නේ දැන් මේ සිහි වෙනවා කියනකොට ඒ සිහි උනේ කොහෙටද? සෝතායතනේ නෙමෙයි. සෝත විඤ්ඤාණය නෙමෙයි. නෑ. එතකොට දැන් අපි හඳුනගත්තොත් මේ ඉසනේ දැන් තියෙන්නේ මනායතනයේට ධම්මායතනයක්. එහෙනම් කනයි ශබ්දයයි සෝත විඤ්ඤාණයයි ස්පර්ශයෙන් අටගත් වේද සංඥා චේතනාව තුන කොහෙද වෙලා තියෙන්නේ? බැරිලා. දැන් අපට රූපයක ආයේ චිත්තයසික රූප ධර්ම ටිකේම අනිත්‍ය බව විඳින බව වෙන බලා ගන්න ක්‍රමයක් නැහැ. බුදුනුවණකින් විමසා බැලුව මිසක් ශ්‍රාවක ඥානයකට වෙන බලාගන්න ක්‍රමයක් නැහැ. දැන් අපි මේ අදාළ තැන මනස පිහිටුවොත් මේ හැම දැනුමක්ම එනවා. එතකොට දැන් කනට කරන්න පුළුවන් සෝත විඥාණයෙන් කරන්න පුළුවන් ඇසේ මාත්‍රේම විතරයි. හැබැයි ඇහුනේ ආවල් කතාවේ අහවල් පැත්තෙන් කියලා ඒවට හැඩරුව නම් ගම් විස්තර එනවනම් ඒවා මේ සෝත විඥාණයටයි තියෙන්නේ. එතකොට එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන මනසින් යමක් සීකරගෙන. එතන එන්නේ මන ආයතනයේ ධම්ම ආයතනයේ. එතකොට මන ආයතනයේ ධම්ම ආයතනයේ තියෙන තැනක සෝත ආයතනයේ ධම්ම ආයතනයේ තියෙන බෑ. මනෝවිඥානයේ තියෙන තැනක සෝත විඥානයක් තියෙන බෑ. එහෙනම් ඔච්චර ක්ෂණික වෙන්න ඕන. දැන් මේ සබ්දය ඇහෙනකොටම අපි හවල් සතරයි. මේ ටික සීකර ගැනීම තුළම අර ටික ඒක බැල්ලමයි ඒක පිටකරන. ඒ වගේ තැනකින් තමයි අපිට මේ චිත්තජනක රූප කියන මේ ස්කන්ධ පංචකය චිත්තජනක රූප කියන්නේ.
ඒක ස්වයං චිත්ත වීතියක සම්බන්ධ කරත් ඒ අර දෙවෙනිම කියපු එක ජවන්න අවස්ථාව.
ඔව් චිත්ත වීතියකට ගත්තොත් දැන් අපි එතකොට දැන් ඇසීම කියන අවස්ථාව ඇසීම මාත්‍රේ සෝත විඥානය ඊළඟ සංපටිඥා සම්පතිය. ඊළඟ දැන් අපි ඔන්න යම් හැඩයක් හිතට ගත්තානේ. ඊළඟට තියෙන කවුද මේ ආහවල් කෙනා ඔන්න කොහා. දැන් ඊළඟට කොහා ගැන තමයි ඉතින් ජවන් වලට යන්නට යන්නේ. එතකොට ඉතින් කොහා ලස්සනයි, කොහා රිහිරි, කොහාගේ හඬ හරි අමිරි. එතකොට අර ලෝක දේශ දෙක තමයි එතනට එකතු වෙලා තියෙන්නේ. ඒව කරමු කෙලෙස් එක. එතකොට අපි කර්ම කෙලෙස් කියන අවස්ථාවලට එනකොට කුසල කුසල කියන අවස්ථාවට එනකොට ඒකට මූලික වෙච්ච අවස්ථාව නියදින අපි මෙරිච්ච දේවල් ගැන තමයි මේ හිතන්නේ. මෙරිච්ච දේක් තියෙන බවට හදාගන්න. එතකොට අර අපි කලින් කියපු තැන සම්පූර්ණයෙන්ම මනස බාරගෙන තියෙන්නේ. එතකොට මනසේම හටගත්ත මනසේම නිර්මාණයකට අපි තාම රැවටෙන අර ඇහිච්ච දේ අර තිවිච්ච දේ කියන මුලා තියෙනවා. රැවටිලා වර්තමානයේ තියෙනවා කියලා රැවටිලා දැන් ඕන ගිහිල්ලා යාව බලන්න පුළුවන්. අතීත අනාගත වර්තමානයේ සියාව මෙහෙවනවා කියලා මදු බින්දු පුත්‍රය දන්න දෙයකට ගැලපුවොත් මෙහෙම අපි ගත්තොත් හයිවේ එක. ඒකාන්තයෙන් ගමනාන්තයෙන් කෙලවර වෙන පාරක් නේද?
එහෙමයි.
එතකොට ඒ පාරට වැටුනොත් ඒකාන්තයෙන් අතරින් අවසන් වෙනවා.
එහෙමයි.
වරදින්නේ නැහනේ. එතකොට දැන් හයිවේ එකට යන්න නම් තියුසුම් මාර්ගයක් තියෙනවා. තියුසුම් මාර්ගයකට ඉන්නත් පුළුවන් වෙන්නේ තවත් පාරකින් එදිනේ. සමහර වෙලාවට අපි ඉන්නතන ඒ පාරෙත් නෙමෙයි. ඊටත් වඩා යයි.
හරි.
එතකොට දැන් අපි ඉන්නතන ඉඳලා අපිට ඕනේ ඉස්සෙල්ලා අඩිපාරක් හොයාගන්න. ඒ පාරෙන් ඇවිල්ලා අපිට ඊළඟට වැලි පාරකට වැටෙ. ඒ වැලි පාරෙන් ඇවිල්ලා තව පාරකට වැටෙ. දැන් ඒ පාරෙන් ඇවිල්ලා ඔන්න වැටෙනවා. දැන් අපි ගියමු දැන්. හයිවේ පිරිසුම් මාවතට පැටෙන අපි ගියමු හයි ලෙවල් එකට. හයි ලෙවල් එකට වැටෙනවා. දැන් හයි ලෙවල් එකේ ඇවිල්ලා එතන එහාට මෙහාට යන්න නැතුව හරියටම විතාවට ඇවිල්ලා පිරිසුම් මාවත. පිරිසුම් මාවත දැතුනොත් ඒකාන්තයෙන් හයිවේ එක හබ. එතකොට දැන් අපි ඉන්න තැන කොතනද? එතන ඉඳලා නිවැරදිව නිවැරදිවම අපි ඇලි පාරේ ගියා. එතනත් ඇවිල්ලා අපි අනිත් පැත්තට හැරුණා. හයිවේ එකට එන දිශාවට අපි හැරුණේ නේද? වැරදුන. හදයි අපි ඒකිනුත් හරියට ඇවිල්ලා තර පාරට වැටුණා. වැටිලා එතනත් දකුණට හැරෙන්න ඕනේ කොහමද
හැරුණේ?
ඒත් වැරදුනා. හොඳයි දැන් අපි ඒ පාරත් හරි පැත්තට ඇවිල්ලා හයි ලෙවල් එකට ආවා. දැන් කොළඹ පැත්තට හැරුණොත් කොට්ටාවට යන්න ඇතුව. ඒ සුපටි බන්නේ නැහැ මනාව පිළිපැදීමක් නැහැ.
එහෙමයි.
වැරදි පැත්තට යන්න. කොට්ටාව පැත්තට හැරුණාද?
එහෙමයි.
හැබැයි තිරිසුම් මාවත ගැන අවබෝධයක් නැහැ කියලා. ඒක පරිවෙන්නේ නැහැ ඒක. ඉතින් එතකොට දැන් හරියටම ගිහලා හරියට දැනෙන්න ඒ ගමන් මඟ වෙනස් කරලා වෙන පැත්තකට හැරෙන්න වෙනවා. ඉතින් ඒ වගේ අපේ ප්‍රතිපදාව කියන්නේ අපි ඉන්න තැනට සාපේක්ෂව. ඉලක්කයක් තියෙන උන හවල් දෙකට. එතකොට ඒ අනුව අපි මේ වැඩ පිළිවෙල හදාගත්තොත් අපිට වරදින්නේ නැතුව යන්න පුළුවන්. අපි මේ රූපය කියලා රූපය අතර මම දාතු විදිහට තුනයි එක නවසුතිකයක් දක්වා පරිවර්තනය වෙනවා කියලා බල බල ඉතියට ඒක කොච්චර බැලුවත් වැඩක් වෙන්නේ
නැහැ.
ඒ අපි රැවටෙන තැනට උත්තරයක් නැහැ නේද? හැබැයි අපි මෙහෙම රැවටෙන තැන තියෙන්නේ මේ වගේ දෙයක් නේද කියලා බල බල බැලුවොත් හරි. මෙහෙම තියෙන තැනකට නේද මෙහෙම රැවටෙන්නේ? මේ දෙපැත්ත ගලප ගලප බලන්න. ඔබට පේනක මේ බාහිර රූපයන් නෙමෙයි භෞතික රූපයන්ගේ මේ හිතේ වට ගන්න දෙයක් විතරයි කියලා මෙතන බැලුවත් හරියන්නේ. එතකොට අපි රූපයට දකින්නේ නේද? එතකොට අපි හවුදෙස්සෙන් බලමු මෙහෙම පේන තැන තියෙන්නේ මෙහෙම දෙයක් නේද? ඒ දෙස්තුන. හතරම ආදාතු. නවතිවිද. ඊළඟට මෙහෙම තියෙන තැන නේද මෙහෙම පේන්නේ මේ සුදුරුලෙට. මේ දෙපැත්තම එතකොට ගලපමින් බලන්න. වතුරයි කියලා හිතුවොත් වතුර හොයාගෙන යනවා ඉතින් වතුර නොලබාම මෙයා මිරිඟුව මිරිඟුව වෙන තියෙද දැන් වතුර හොයාගෙන යන ගමනේ
භෞතික සම්මාදිට්ඨියයි ශාස්ත්‍ර දෘෂ්ටියයි කියන දෙක අතර වෙනසක් තියෙනවද එහෙමද එකක්ම වගේද?
මෙහෙමයි ශාස්ත්‍ර දෘෂ්ටි උච්ඡේද දෘෂ්ටි සක්කාය දෘෂ්ටි කියලා දෘෂ්ටි ටික බෙදෙනවා. ඡේද දෘෂ්ටි කියලා කියනකොට සද්ධාව වරණ මග්ගාව. ඡේද දෘෂ්ටියට වැටුන සුගතියක් නෑ නිවනක්. දෙකම නෑ. සාසුක දෘෂ්ටියට වැටුන මග්ගාව වරණ. නිවන නෑ. හැබැයි සුගතියට බාධාවක් නෑ. බලයා මෙලවයට පරිලවයට මවුවෙත පියායට හොඳ නරක විපාක ඇතකින් පිළිගැනීම තියෙනවා. මේ නිසා යාට සුගතිය තියෙන පින්පව විශ්වාස කරනවා. යාගයේ යෙදීමේ කිදීනේ දානේ යාලසංක තියෙනවා කියලා විශ්වාස කරනවා. මෞපියන්ට කරන ප්‍රස්ථාන උපකාරේ අනිසංක තියෙනවා කියලා විශ්වාස කරනවා. කර්ම ඵලයේ විශ්වාසය තියෙන එක. ඒ නිසා යාට මාර්ගයේ නිවන ආරම්භයට සුගතියට බාධාවක් නැහැ. ඊළඟට සත්‍යය දෘෂ්ටිය කියලා එකක් තියෙනවා. මේ සක්කාය දෘෂ්ටිය තුළ සද්ධාවරණද නැහැ මග්ගාවරණද නැහැ. ඉතින් අපි ඉන්නේ සක්කාය මේ සක්කාය දෘෂ්ටියනේ. සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ රූප වේදනා සංඤ්ඤ සංකාර විඥාන ආදී මේවා මම මගේ මගේ ආත්මී කියලා ගත්ත බවටනේ. දැන් මේ ගත්ත තැන මග්ගාවරණයි කියලා කිව්වොත් අපට නිවන ලබන්න බැහැ කවදාද? එහෙනම් නිවන ලබන ලෝකෙ කවුරුත් නිර්වාණය වෙන්නේ නැහැ. අමුතේම මවල ගන්න නේද? ඉතින් අපි ඉන්න තැන අර දැඩි සාස්ත්‍රක දෘෂ්ටියකට නොඇති, ඡේද දෘෂ්ටියකට නොඇති. මේ සක්කාය දෘෂ්ටිය කියන එක පෙන්වන්නේ නැහැ. ගතියයි මගයි දෙකම මම මගේ කියන අදහසත් එක්කනේ අපි නැගෙතිනේ. මම සැතරින් මෙදෙන්නවා. මම දැන් ඇඬුව ඇති. කඳුළු ඇඬුව ඇති. නේද? මේ කඳුළු වැදුරුව ඇති, සුසුම් ඇඬුව ඇති. මම මේ සැතරින් කිව් මෙදෙන්න මට බෑනේ සැතරින්. මම කියන අදහසත් එක්කමනේ. හරි මේ අපේ අදහස උපදින්නේ. එතකොට මම කියන සංකල්පයේ සක්කාය දෘෂ්ටිය මෙහෙනම් ඒ තුළ මේකෙන් මේකෙන් කරේන නැත්තම් අපිට එන්න විදිහන්නේ ඒ නිසා මේ තැන අපිට කවදාවත් මාර්ගයේ එනකොට මේ අදහස අතහැරෙනවා. නමුත් මේ අදහස මාර්ග උපදවා ගන්න තැන දක්වා යන්න හයියක් එනවා. කියන්නේ මොකද නිකන් මෙහෙම දුකින් වෙනවා හිතියෝ. මම මෙච්චර කාලයක් මේ සංසාරේ ඉන්න දුක් විඳලා කියලා මම කියන සංකල්පයක් එක්කමනේ මේවා අතීතයේ විඳපු දුක් ඉන්න මොහොත අනාගතයේ විඳින දුක් ගැන හිතන්නේ. දැන් ඒ තුලමනේ ශක්තිය මෙතනින් ගලවෙන්නේ. ඉතින් ඒක සංසාර දෘෂ්ටියේ කියන එක නිවනට හෝ සුගතියට බාධාවක් නොවන ආවරණ නොවන ධර්මයක් ඇතිවෙයි. ප්‍රේරක සාර්ථක දෘෂ්ටියකින් නිවනට බාධා. ඒ තුල ඒගොල්ලන්ගේ විශ්වාසය කර්මඵලයේ යන විශ්වාසය තියෙනවා. මෙලොවක් ඇත පරලොවක් ඇත කියන ගැඹුරු දෙවියන් වහන්සේගේ ස්වර්ගයක් ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඊළඟට ඒගොල්ලෝ වෙනසක් නැතුව අපායට විශ්වාස කරනවා. ඒගොල්ලන්ට සදාකාලික අපායක් තියෙනවා. ඒවාගේම තියෙනවා සදාකාලික විශ්වාසය. එතකොට දැන් ඒගොල්ලන්ගේ අපායට ගියොත් ගියාමයි ස්වර්ගයට ගියත් ගියාම. ඒ නිදීම අවසානයේ නිස්සාරය දෙන්නම දක්වනවා. එනිසා ඒක සාර්ථක දෘෂ්ටිය. දැන් අපේක අපට සුබතේට යන්න පුළුවන් බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන් අපි කලකන්නේ ඒක අවධානය දෙන්න. එනිසායි අපි සාර්ථක දෘෂ්ටිය නෙමෙයි අපි ඉන්නතන සාර්ථක දෘෂ්ටිය. අපේ ගමන් මාර්ගෙ තියෙන සාර්ථක දෘෂ්ටිය මේ දුරු කරගෙන සතරින් නිදෙන්න. දැන් අපි මෙතනයි ඕගොල්ලෝ මෙතනයි දෙක වෙනස් කරලා ඉන්නේ. විස්තාව පිළිබඳව ගැටලුවක් අතමාන කරනවා.
සායනිකය නැති කරගන්න ඕන.
ඔව් මේ ගමන් මඟ ඒ කියන්නේ නියත මාර්ගයට එනකොටම සක්කාය දෘෂ්ටි දුරු වෙනවා.
ආරම්භයේදී සක්කායනිකය නිසා තමයි
ඒකෙන්ම තමයි අපි මේක නැගී දෙන්න ජවය ගන්නෙ.
මම මේ සැරේ දිදෙන්න
ඕන කියන අදහසෙන් ඒක බලවත් වෙන තරමට තමයි මේක ගමන වේගවත් වෙන්නේ. මම මේ සංසාරේ මෙහෙම මෙහෙම දුක් විඳන් මා වෙනින් තාම වැරුණ වෙලාවේ මම මුදිට වඩා කඳුළු වෙලා. තාත්තා වැරුණ වෙලාවේ මම මුදිට වඩා කඳුළු වෙලා. දුව පුතා වැරුණ වෙලාවේ මම මුදිට වඩා කඳුළු වෙලා. මේ සංසාරේ මොන දුකක්ද මෙතන ඇවිල්ලා. මෙතනත් බැරි වුණොත් තව කොච්චර කල්පනා කරන්නද කියන්නේ.
මම කියන
උද්ගල සංකල්පෙම බලවත් කරගෙනමයි.
එහෙම නැත්නම් අපහාමන්නේ මේ
මේකේ
වීර්යයෙන් පස්සේ මම වෙලෙමේ වෙන කෙනෙක් කියලාම හිතුනොත් එහෙම ඉතින්
එයාට ගමඩන්නේ.
එහෙනම් ඒකට හිතෙද්දි මේ කමක් නැහැ මම නෙමෙයි.
ඒකට විශේෂ දෘෂ්ටියට
වැඩි. ඒවා විඳින්නේ වෙන කෙනෙක්. මම මේ කරන කර්ම විඳින්නේ මම නෙමෙයි වෙන කෙනෙක් කියලා හිතුවා.
ඔව් එයාට ඉතින් නිවලක් නැහැ. මේකුත් නෑ.
එනිසා අර සත්‍යය දිදී මේ මොළවස්ථානේ
ඒක අපි තේරුම් ගන්න මේක තමයි දුරු කරන්න ඕන දේ කරන්න ඕන දේ. නමුත් අපි ඒකම උදව් කර ගන්නවා මිදි උනා.
එහෙමයි.
දැන් අපිට බුදුහාම දේශනා කරන්නේ කුල්ලෝ සංගෝධිස්සේ ධම්මං. කවුරක්ද? අනේ කවුරක්ද? අහුව එතර වෙන විතරයි. එතර උනාට පස්සේ කරපියක් යන්නේ නෑ. මේ ධර්මය ඉතර වීම සඳහා විතරයි. වඩා ඒක උසවගෙන යන්න නෙමෙයි. ඒතර ඕන ඉවරයි.
සංසාරයේ මනස් මොදේ කියලා දිනත් නැත්නම් තේනන්ත සම්මාදීන් කියන
දෘශ්‍යමාන අදෘශ්‍යමාන අපල උද්ගන්තර මහදකාජිතීදා සර්වාරක්ෂණ
Thank you.